මේ ගෙවියන්නේ ශීත කාලේ. එහෙම නැත්නම් winter season එක. මේ ශීත කාලෙදී අපිට විවිධාකාරයේ රෝගාබාධ වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම තියෙන රෝගාබාධ සමහරක් වෙලාවට වැඩි වෙනවා කියලා කතාබහකුත් තියෙනවා. ඒ හින්දාම ශීත කාලෙදී අපේ සෞඛ්‍ය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේ හේතුව නිසාම අපි හිතුවාද SBS සිංහල වැඩසටහනෙන් ඔබේ සෞඛ්‍ය සහ මේ ශීත කාලය පිළිබඳව කතාබහ කරන්න. අපි ඒ සඳහා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය කසුන් විතානගේ මහත්මයාව. අයිබුවන් සුබ දසනක් ඔබතුමාට.
අයිබුවන් මතුර සුබ දසනක්.
හොඳයි වෛද්‍යතුමනි, මම මුලින්ම දැනගන්නට කැමති දැන් අපේ ශරීරයේ උෂ්ණත්වයේ යාමනය වෙන ක්‍රියාවලියක් තියෙනවා. අපි මුලින්ම මේ කාරණාව පැහැදිලි කරගෙන ඉමු අපේ කතාව හටමුල පුරන්න.
ඇත්තටම මිනිසා ඇතුළු අනිකුත් ශීරපාය සතුන් අපි සලකන්නේ අචල තාපයෙන් කියලා. ඒ කියන්නේ පරිසරයේ සිද්ධවන්නා වූ උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් වලින් අපගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් වන්නේ නැහැ. මොකද පරිසරයට සාපේක්ෂව අපේ ශරීරයේ උෂ්ණත්වය විචලනය නොවන ජීවීන් අපි කියනවා අචල තාපීන් කියලා. මිනිසාගේ සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය තියෙන්නේ ෆැරන්හයිට් අංශක 98.6ක්. ඇත්තටම මේක පරාසයක්. 97.7 අතර කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ පරාසයේ අපේ ශරීර උෂ්ණත්වය රඳවා තබා ගන්න යාන්ත්‍රණයක් අපේ ඇඟ තුළ තියෙනවා. මේක සමන්විත වෙනවා හයිපොතැලමස්. එතකොට අපේ සමය විශේෂයෙන් සමය ඉතා විශාල ක්‍රියාදාමයක් කරනවා. ඊට පස්සේ සමයේ තියෙන ඇතම් ග්‍රන්ථීන්, රුධිරවාහිනී පද්ධතීන්, මාංශ පේශීන් අපේ තියෙන සහ හෝමෝන, ස්නායු, මේ සියලු දේවල එකතුවකින් තමයි අපේ මේ සමය උෂ්ණත්වය පාලනය කරගෙන තියාගන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වීමේදී. මේක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් සිදු වෙනවා. එකක් අපි කියනවා තර්මෝජෙනසිස් කියලා. ඒක කියන්නේ අපේ ඇඟ තුළ උෂ්ණත්වය අපේ ඇඟ තුළ තාපය නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. මේකත් ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි අපි කියන ෂිවරින්. ෂිවරින් කියන්නේ වෙව්ලීම කියන තත්ත්වයේදී මතුර අපි දන්නවා අපි ඔක්කොම මේ අධික සීතල තියෙන කාලගුණයකට එහෙම නැත්නම් අධික සීතලට නිවාවරණය වුණාම අපේ ඇඟ වෙව්ලන්න ගන්නවා. මේක ඇත්තටම එක මැකනිසම් එකක්, එක ක්‍රමවේදයක් අපේ ඇඟේ උෂ්ණත්වය තියාගන්න. මොකද මේ වෙව්ලීම තුළින් මේ මාංශපේශී ක්‍රියාකාරීත්වය නිසා අපේ ඇඟේ තාපයක් හැදෙනවා, තාපයක් නිපද වෙනවා. මෙන්න මේ තාපය අපේ ඇඟේ උෂ්ණත්වය රඳවා තබා ගන්නට උපකාරී වෙනවා. ඊගාව කොටස අපි කියනවා මේ තර්මෝජෙනසිස් එකේ දෙවැනි ආකාරය අපි කියන නන් ෂිවරින් තර්මෝජෙනසිස් කියලා. මේ වෙව්ලීමක් නැතුව සිද්ධ වන්නා වූ තර්මෝජෙනසිස්. අතෙන්දී අපි මුලින් කතා කරපු එක ෆිසිකල් දෙයක්. ඒ කියන්නේ භෞතිකව සිද්ධ වන්නා වූ දෙයක්. දෙවැනි කාරණේ නන් ෂිවරින් තර්මෝජෙනසිස් එකේදී සිද්ධ වෙන්නේ රසායනිකව සිදු වන්නා වූ තර්මෝජෙනසිස් එකක්. එහෙම නැත්නම් තාපය උත්පාදනය වීමක්. මේකෙදි සිද්ධ වෙන්නේ අපේ ඇඟේ පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. පරිවෘත්තීය වේගය වැඩි වුණාට පස්සේ ඇඟ ඇතුලේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන්ගෙන් නිපද වෙන ශක්ති ප්‍රමාණය වැඩි වෙනවා. මේ ශක්ති ප්‍රමාණය උපයෝගී වෙනවා අපේ ඇඟේ තාප මට්ටම රඳා පවත්වා ගන්න. මේ කාරණයට මූලික වශයෙන්ම දායක වෙන්නේ අපේ ස්නායු සහ හෝමෝන් වගේ දේවල්. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි අපේ සම මේ මූලික වශයෙන් බලපාන්නේ. එතෙන්දි තමයි අපේ සමට මතුපිට ආසන්නයේ තියෙනා වූ රුධිරවාහිනී වල සංකෝචනය සිද්ධ වෙනවා. මෙහෙම සංකෝචනය වුණාට පස්සේ මදුර අපේ ඇඟේ තාපය එළියට ගලා යාම සිදුවෙන හරි අඩු වශයෙන්. එතකොට මේකත් එක හේතුවක් අපේ ඇඟ තුළ උෂ්ණත්වය නියමාකාරයෙන්, තාපය නියමාකාරයෙන් පවත්වා ගන්න සහ මම මුලින් කතා කරා වගේ අපේ පරිසරයේ උෂ්ණත්වය අඩුවීමේදී නොවෙනස්ව අපේ උෂ්ණත්වය තබා ගන්න වැදගත් වෙන.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට දැනගන්නට කැමති දැන් මේ ශීත කාලය අපේ සෞඛ්‍යයට බලපාන්නේ මොන ආකාරයෙන්ද කියලා.
ඔව්, ඒක තමයි අපිට ගොඩක්ම වැදගත් කාරණේ වෙන්නේ මදුර. ශීත කාලයේදී දැන් මේ පරිසර උෂ්ණත්වය පහළ වැටෙනකොට ඒක අපේ සෞඛ්‍යයට යම් යම් ආකාරවලින්, අපේ ශරීරයට යම් යම් ආකාරවලින් බලපාන්න පුළුවන්. උදාහරණයක් තමයි ඇතැම් රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයින්ගේ ඒ රෝගී තත්ත්වයන් වල වර්ධනයක්, එහෙම නැත්නම් ඒ රෝගී තත්ත්වයන් වල උග්‍ර වීමක් අපිට දක්නට ලැබෙනවා මේ ශීත කාලය තුළ. උදාහරණයක් විදිහට සමහර විට ඇතැම් රෝගී තත්ත්වයන්, ආතරයිටිස් වගේ රෝගී තත්ත්වයන් වලින් පෙළෙන පුද්ගලයන් ඒගොල්ලෝ කියනවා මේ කාලයකට හරි අමාරුයි, පේන්ස් වැඩි, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේක එක සෞඛ්‍යමය ගැටලුවක් අපිට ඇතිවන්නා වූ. ඊට අමතරව සමාශ්‍රිත ඇතැම් රෝගී තත්ත්වයන් වල වර්ධනයක් තියෙන්න පුළුවන්, වැඩිවීමක් තියෙන්න පුළුවන් මේ ශීත කාලය තුළදී. තවත් වැදගත් දෙයක් කියනවා මදුර කියන්න, මේ කාලෙදී සමහර බෝවින රෝගී තත්ත්වයන්, උදාහරණයක් අපි දන්නවා රෙස්පිරේටරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන්ස්, එහෙමත් නැත්නම් ශ්වසන ආශ්‍රිත ආසාදන, ශ්වසන පද්ධති ආශ්‍රිත ආසාදන වල ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා මේ වින්ට කාලයේදී, එහෙම නැත්නම් මේ සීත කාලය තුළදී. ඒකත් ලොකු ප්‍රශ්නයක් අපි ඕස්ට්‍රේලියාව තුළදී මුහුණ දෙන්නා වූ මේ වින්ටර් සීසන් එකේදී. ඊට අමතරව අර අපි මුලින් කතා කරා වගේ කෙනෙක්ගේ ශාරීරික උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට එක යාමනේ නොවීමක් සිදු වෙලා එයාට ඒක තුල කන්ට්‍රෝල් වෙන්න බැරි වෙනවා නම් එයා හයිපොතර්මියා කියන කන්ඩිෂන් එකට එහෙම නැත්නම් එයාගේ උෂ්ණත්වය ශාරීරික උෂ්ණත්වයට එක යම් කිසි මට්ටකට පහළ යාමකට වෙන්න පුළුවන් මේක 94කට වඩා පහළ අගයකට යනකොට අපි ඒක කියනවා මාරාන්තික තත්ත්වයක් කියලා. මේක නම් ඔස්ට්‍රේලියා තුළදී අපි දකින්නේ හරි අඩුවෙන්. නමුත් අපි ඒ ගැන උනත් සැලකිලිමත් විය යුතුයි.
හොඳයි වෛද්‍යතුමනි, අපි අවසාන වශයෙන් දැනගන්නට කැමතියි දැන් මේ අපිට විවිධාකාරයේ ආහාර රටාවන් තියෙනවා. එතකොට හුරු පුරුදු තියෙනවා. ඒ වගේම අපේ ඇඳුම් ආයිත්තන් එකිනෙකාට වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ අපි ආහාර රටාවලින් හුරු පුරුදු වලින් ඒ වගේම ඇඳුම් පැළඳුම් වලින් අපි කොහොමද මේ සීත කාලයට සූදානම් වෙන්නේ?
මේකෙදි වැදගත්ම දේ අපි මං කිව්වා වගේ පෙර සූදානම් වෙන්න ඕන. අපිට ප්‍රධාන කොටස් කීපයක් කතා කරන්න පුළුවන් මදුර. උදාහරණයක් වගේ ඔබ කිව්වා වගේ අපේ ශරීරයේ උණුසුම තියාගන්න එක. කොහොමද අපේ ශරීරයේ උණුසුම තියාගන්නේ? මෙතෙන්දි පළවෙනි කාරණේ වෙන්නේ අපේ ඇඳුම් පැළඳුම්. එතෙන්දි ඔබ පුළුවන් තරම් ඇඳුම් පැළඳුම් වලින් ශරීරය ආවරණය කරගෙන සිටීම ගොඩාක් වැදගත් වෙනවා. එතෙන්දි ඔබගේ ශරීරයේ එක්ස්ට්‍රිමිටිස් කියන්නේ අපේ අපි සාමාන්‍යයෙන් අඳින ඇඳුමට අමතරව අපි අත් මේස් දෙකක් ඒ වගේම gedara sitimedi pawa මේස් දෙකක් වගේ දෙයක් පැළඳගෙන සිටීමෙන් ඊට අමතරව ඔබ අඳින ඇඳුමට උඩින් කබායක් ඒ වගේම සීත ආවරණ පැළඳගෙන සිටීම ගොඩක් වැදගත් වෙනවා. ඊගාට ඔබගේ නිවස උණුසුම තියාගන්න එකත් ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව නිවසේදී අනිකුත් දේවල් ඔබට පුළුවන් තරම් curtains වගේ දේවල් වහලා තියාගන්න ඕන. නිවස ඇතුළත තුළ අපි හදන ඒ තාපය ප්‍රමාණය නිවස ඇතුළත තුළ රඳවා පවත්වා ගැනීමට පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. වයසක පුද්ගලයන් එහෙම නැත්නම් කුඩා දරුවන් සිටින නිවස වලට මේක ගොඩක් වැදගත් වෙනවා අනිත් තැන් වලට වඩා. ඊට අමතරව මදුර ඔබ තව දෙයක් සැලකිලිමත් වෙන්න ඕන. මම මුලින් කිව්වා ශ්වසන ආශ්‍රිත රෝගාබාධ මේ කාලෙදී ටිකක් වැඩි වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම කුඩා ළමුන්ට ඒ වගේම ගර්භණී තත්ත්වයේ සිටින මව්වරුන්ට ඊට අමතර වයෝවෘද්ධ පුද්ගලයන්ට සහ ඇතැම් කල්පවතිනා වූ රෝගාබාධ තියෙන කට්ටිය උදාහරණයක් විදිහට දියවැඩියා වගේ රෝග තියෙන කට්ටියගේ මේ ශ්වසන ආශ්‍රිත රෝග ඇති වුණොත් ඒගොල්ලන්ට ඒකෙන් රිකවර් වෙන්න එහෙම නැත්නම් මූණ දෙන එක අනිත් කෙනෙකුට වඩා අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට ෆ්ලූ වැක්සින් එක එහෙම නැත්නම් අපි හැමෝම දන්න ෆ්ලූ ෂොට් එක කියන එක අවේලබල් වෙනවා මාස කිහිපයකට කලින්. ඒක ඔබ තවමත් අරගෙන නැත්නම් ඒක ගන්න එක ගොඩක් හොඳයි. උන සඳහා වැක්සින් එක එහෙම නැත්නම් ඉමුනයිසේෂන් එක මේක ගැනත් ගොඩාක් අපේ සමාජයේ දුර්මත තියෙනවා මදුර. ගොඩ දෙනෙක් හිතනවා මේ 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 මේක කිසිම පළක් නැති දෙයක්. එහෙම නැත්නම් මේක ගත්තට පස්සේ උණ හැදෙන්න පුළුවන්, මේක අරගෙන ගොඩක් අමාරු වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. අනිත් එක තව සමහර විට නම් මේ ෆ්ලූ වැක්සින් එක ගත්තාම අපිට 100%ක්ම මේකෙන් ආවරණය ලැබෙන්න ඕන එහෙම කියලා. ඇත්තට මෙහෙම දෙයක් නැහැ. මේකෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන් වෛරස් 3-4කට අවශ්‍ය ප්‍රතිශක්ති අපේ ඇඟේ හදන එක විතරයි. එහෙම නැතුව මේ සීතකාලයේ සිදුවන සියලුම වෛරස් වලට විරුද්ධව එකකින් ප්‍රතිශක්තියක් හැදෙන්නේ නැහැ. හැබැයි අර ප්‍රතිශක්තිය හදන වෛරස් 3-4 ගොඩක් භයානක දේවල්. ඒවා අර කියපු කට්ටියට හැදුනොත් ඒකෙන් වෙන්න පුළුවන් අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන්. ඒක වළක්වන එක තමයි මේ ෆ්ලූ වැක්සින් එක කරන්නේ. ඒක ඕන කෙනෙකුට ගන්න එක වැදගත් සහ ඒකේ ගන්න එකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඔබ තවමත් ඒක අරගෙන නැත්නම් ඒක ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා ෆ්ලූ වැක්සින් එක ගන්න එකත් ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව ඔබේ ආහාර පාන ගැනත් සැලකිලිමත් විය යුතුයි. මෙතෙන්දිත් මදුර ඒක ගැනත් අපි විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අපිට කියන්න පුළුවන් සරලම කෙනෙක් Google search කරලා එහෙම නැත්නම් කෙනෙක් හොයලා බැලුවොත් කියන්න පුළුවන් ශක්තිජනක ආහාර වැඩිපුර ගන්න ඕන, මේදජනක ආහාර වැඩිපුර ගන්න ඕන, කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන ආහාර ගන්න ඕන කියලා දේවල් මතයක් තියෙනවා අපි අතර. නමුත් ඒ දේවල් ගැනීමේදී ඔබගේ අනිකුත් සෞඛ්‍ය තත්ත්වයන් ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. මොකද ඊවැඩියාව තියෙන කෙනෙක් කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන ආහාර ගොඩක් ගන්නවා කියන්නේ ඒකේ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම කොලෙස්ටරෝල් ගොඩක් වැඩි කෙනෙක් එහෙම නැත්නම් හෘද රෝගයක් තියෙන කෙනෙක් මේ සීත කාලේ මේදායිසයිත ආහාර ගොඩක් ගන්න ඕනේ කියලා ගොඩක් මේදායිසයිත තියෙන ආහාර ගන්නවා කියන එකත් සුදුසු දෙයක් නෙමෙයි. ඒක ඔබගේ ශරීර තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා බලලා ඔබගේ ශරීර සත්ත්වයට ගැළපෙන ආකාරයෙන් තමයි ඒ දේවල් කරන්න ඕන. මම සමස්තයක් විදියට කියන්නම්, මේ කාලේදී උණුසුම් පාන වර්ග ඔබ තේ එකක් එහෙම නැත්නම් කෝපි එකක් සුප් එකක් වගේ දෙයක් ගන්න එක හොඳයි. ඒක ඔබට යම්කිසි තාප ප්‍රමාණයක් ලැබෙනවා අපේ ඇඟට.
හොඳයි වෛද්‍යතුමනි, අපි අද කතා බහ කරමින් සිටියේ SBS සිංහල වැඩසටහනේ මේ ගෙවියන ශීත කාලෙදී අපි මේ ශීත කාලය අපේ සෞඛ්‍යයට බලපාන්නේ මොන ආකාරයෙන්ද සහ මේ ශීත කාලයට අපි කොහොමද සූදානම් වෙන්නේ කියන කාරණා පිළිබඳව අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණු මෙල්බන් නුවර වෛද්‍ය කසුන් විතානගේ මහත්මයාට. සුබ දවසක් ඔබතුමාට. බොහොම ස්තුතියි.
සුබ දවසක් වන්දනා ප්‍රමිතිය.